මේ කතාවත් අර එක සිද්ධියකට සම්බන්ධයි. අර මගේ ජීව විද්‍යාව පාඩමට සම්බන්ධයි. මට සාමාන්‍ය පෙළදී අරහන් වුණේ ජීව විද්‍යාව. හැබැයි උසස් පෙළට එනකොට විෂයන් හතරෙන් රසායන විද්‍යාව තමයි ඒ තැනට ආවේ. ඕර්ගනික්, ඉන්ඕර්ගනික්, භෞත රසායන, සාමාන්‍ය රසායන විද්‍යාව, ජෙනරල් කෙමිස්ට්‍රි ওই වගේ ප්‍රභේද තිබුණා. දැන් සේරම මතකත් නැහැ. ජෙනරල් ෆිසිකල් වගේ නෙමෙයි. ඕර්ගනික් කෙමිස්ට්‍රි හරීම රසවත් වගේ පෙනුණු මහ ගෝත කරුමයක්. මේ ප්‍රශ්නේ මට ඇති වෙන්න තව හේතුවක් තිබුණා. මේ වෙනකොට මං නොගියට ඕ ලෙවල් ප්‍රතිඵල එනතුරු බොහෝ අය ඒ ලෙවල් ටියුෂන් පටන් අරගෙනයි තිබුණේ. කොහෙද ඕර්ගනික් වල පරිවර්තන වලට ගුරුතුමා කළු ලෑලට යනකොට අර ටියුෂන් මාරයෝ තිත්තියලා පෙල්ලියලා වෙසක් කූඩු දාලා වගේ කෙමිස්ට්‍රි නෝට්ස් පොතේ. ඒගොල්ලෝ අනු කඩලා ලස්සනට ඇඳලා අපි උඩුබිම බලනවා කීප දෙනේ. අරහෙන් මෙහෙන් ගුරුවරයාට උත්තර එනකොට එයාට මතකනේ මේ 50 දෙනාටම එක වගේ වැටහිලාය මේ චටපට ගාලා උත්තර දෙන්න කියලා. එක්ක අත උස්සන්න කියන්න ඕනේ අපට තේරෙන්නේ නැහැ කියලා. නැත්තම් පන්තියෙන් නැගිටලා යන්න ඕන. කොහෙද? කවුරුවක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. හොඳට තේරෙනවා වගේ ඉන්නවා. ඒගොල්ල දවස් ගානයි ඒ දුක විඳේ. අපේ ගුරුවරයාගේම ටියුටරියට ඔවුන් ගියා කෙමිස්ට්‍රි පන්තියට. මං තනි වුණා. මට කොහොමත් ඒ ක්ලාස් එකට යන්න ටිකක් අමාරුයි. ඇයි දෙයියනේ, මේ ප්‍රශ්නේ ආපු දැනටමනේ අපි යන්නේ. මට තාමත් මතකයි මේවයි මුල්ම සරලතම අවස්ථාව. ගුරුවරයාගේ වදනින් කියනවා නම් මෙහෙමයි. කාබනික අම්ලයක් කාබනික මධ්‍යසාරයක් සමග සංයෝග වී එස්ටර සාදයි. මොකද්ද මේ කාබනික මධ්‍යසාරය? අපි සාමාන්‍යයෙන් කියන මධ්‍යසාරයට නම් කියන්නේ එතනොල්. මතකෙ හැටියට C2H5OH. එතිල් ඇල්කොහොල් නැත්නම් මේකට කියනවා පියෝ ඇල්කොහොල් නැත්නම් ග්‍රේන් ඇල්කොහොල්. සේරම වචන එපා නම් අර කට්ටිය බොන මධ්‍යසාර කිව්වම හරි. මධ්‍යසාරය කිව්වම පෙරීමත් එක්ක තමා මේක සම්බන්ධ වෙන්නේ. ලෝකෙ මුල්ම මධ්‍යසාර පෙරීම වාර්තා වෙන්නේ 12 ශතවර්ෂයේ. ග්‍රීක අරාබිවරුන්ගේ මූලික පෙරීමගෙන් පැන නැගුණු මේ මධ්‍යසාර පෙරීමට මූලික ස්ථානය වුණේ මධ්‍යකාලීන ඉතාලියානු වෛද්‍ය විද්‍යාලයක් වුණු ස්කෝලා මෙඩිකා සැලනිටාන. ඔබ මත්පැන් විරෝධියෙක් නම් මායක උරණ වේවි මේ කෙහෙල්මල් බීමක් ගැන මොකට අපට කියනවද කියලා රෑ ඉරපානේ. හැබැයි මතක තියාගන්න, ඒ කියන ඔබට වඩා මං ශ්‍රේෂ්ඨයි, නැත්තම් සමානයි. මොකද මං බියර්තියා වයින්වත් තොලගාලා නැහැ. ඉතින් මට ලොකු අයිතියක් තියෙනවා මේ මධ්‍යසාර ගැන කතා කරන්න. මං මුලින්ම රැකියාවට ගිහින් සහභාගී වුණු ප්‍රථම ක්‍රිකට් තරගයේ අවසානයේ තිබුණ උණුවටුන මහ හොටලේ සාදයක් පෙරලයිනේ. එතෙන්දි මගේ හොඳම මිතුරෙක් මීවිතින් සිහිසුන් වුණා. පස්සේ තමයි හොයාගත්තේ කාරණේ. ඔහුට වෙලා තිබුණේ මීවිත අධි ප්‍රමාණයක් ගැනීමට වඩා බොහෝ මත්පැන් වර්ග කවලම් වී පෙවීම. ඒ කියන්නේ වර්ග ගොඩක් එක එක වෙලාවට බීලා මිශ්‍ර තත්වයක් ඇතිවීම. මත්පැන් ජාති ගොඩාක් එකතු වෙලා කවලම් වුණාම එහෙම වුණාට යම් මධ්‍යසාරකට අනුපාණු දීර්ය එක් කිරීම සැන්ඩි කිරීම හරි වැදගත්. එහෙම නැත්නම් මං දැකලා තියෙනවා සමහරු කට ඇඹුල් කරගෙන කියනවා මම රෝ බීලා දැම්මා කියලා. මේ කවලම් කිරීමේ යාන්ත්‍රණය හොයාගත්තේ රේමන්ඩ් ලල්. ඒ මධ්‍යසාරය වතුරත් එක්ක පදමට එක් කිරීමේ. මධ්‍යසාරයේ මූලික වශයෙන් බෙදෙන්නේ 3 වර්ගයකට. බියර්, වයින්, ස්ප්‍රීතු. රටවල් 100කට වඩා මේ තුන්තරා රහමිරේ පාලනයක් සීමාවක් පනවා තියෙනවා ඉතාමත් බරපතල විදියට. එයා 3 අංශයකට බෙදෙනවා ඒ පාලනය. ඒවා තමයි මේ නිෂ්පාදනය, බෙදාහැරීම, විකිණීම සහ පරිභෝජනය. රට අනුව මේ පරිභෝජනයේ වයස් සීමාවල් අවුරුදු 16 සිට 25 අතර විහිදෙනවා. රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය තමයි මේ බොහෝ වින්නෙහිවල සමාරම්භකයා. දැන් මාව ගන්නකෝ, මං තමයි හොඳම උදාහරණේ. දැන් මගේ ඇඟේ ඇල්කොහොල් සාන්ද්‍රණය, ඒ කියන්නේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මට්ටම සියයට බින්දුවයි දසම බින්දුවයි එකයි බින්දුවයි. ඒක තමයි සාමාන්‍යයෙන් නොබන කෙනෙකුගේ සාන්ද්‍රණය. ඒක බින්දුවයි දසම බින්දුවයි තුනක් සියයට වුණහම, ඒ කියන්නේ දශම බින්දුවයි දෙකයි බින්දුවක් වැඩි වුණහම, හරිම විනෝදශීලීලු, දොඩමලුයිලු. පරදව වටහා ගන්න එපා. අපේ නිවේදක නිවේදිකා ඇත්තෝ ඇත්තියෝ කියනවනේ අපි දොඩමලු වෙමුද කියලා. ඒ කියන්නේ මද්දසාරේ අරගෙන කියන එක නන් නෙමෙයි. ඇත්තටම එහෙම වුණාට ඒගොල්ලෝ නොහිත කරන ප්‍රකාශයක් ඒක. මොකද දන්නවද? දොඩමලු වෙන්නත් මද්දසාරේ දශම බින්දුවයි දෙකයි බින්දුවක් රුධිර සාන්ද්‍රණය වැඩි වෙන්න ඕන. මතක තියාගන්න, ඒ 100ට 0.03යි බින්දුවක් වුණාම 100ට 0.06ක් වැඩි වුණු ගමන් එන්නේ හැඟීම් නැති විදිය දේවල් සිද්ධ වෙන එක. තවත් 0.04ක් වැඩි වෙනකොට මෙන්න එනවා චර්ය රටාවක්. ගොඩාක් දේවල්. භාවාතිශය බව, ඕනවට වඩා හැඟීම් බර බව, තරහ යාම, දුක හිතීම, යකා නැටීම, මේ වගේ. මේ මධ්‍යසාර මට්ටම 0.2යි බින්දුවක් වෙනකොට නම් තේරෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. හරි වැරද්ද කියන දෙයක් මොලේට යන්නේ නැති එක, අන්න ඒ වගේ. ඒ 0.2යි බින්දුවේදී තව 0.1යි බින්දුවක් වැඩි වුණාම මොකද්ද වෙන්නේ? ස්නායු පෙළීම, සිහි නැතිවීම වගේම මරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මනුස්සයෙකුගේ උපරිමය තමයි 0.5යි බින්දුව. ඉන්නේහා මරණය. ඒත් ඔබ දන්නවද පුදුම වැඩක්? 1995 දී පෝලන්තේ කාර් අනතුරකට පත් වූ කෙනෙකුගේ රුධිරයේ මධ්‍යසාර මට්ටම පරීක්ෂා කරද්දී සොයාගත්ත පුදුම දෙයක්. අර 100ට 0.5යි බින්දුවක් වුණොත් මරණය කියලානේ කියන්නේ. මේකගේ තිබුණනේ 1.48ක්. රෝහලේ උපකරණ වැරදි කියලා සැක හිතුණා. ලැබ් පහකින් මේ පරීක්ෂණය කරා. හරියටම හරි 1.48යි 100ට. පුදුමයි, මරණය ගෙන එන 100ට ගාන වගේ තුන්ගුණයකටත් වැඩිය වැඩි වෙලා කිසිම වෙනසක් නැහැ. පොලිසියටත් පුදුමයි, අදහන්න බෑ. මේ තරම් විශාල ප්‍රමාණයක් රුධිරයේ තිබුණු මිනිහෙක් ජීවත් වුණයි කියන එක. මේ වගේ උදාහරණ අපේ රටෙත් හැබැයි තියෙනවා. ඒ බොන බීම හැටියට පුදුමයි ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මගේ රසායන විද්‍යාව අප්‍රිය වීමේ කාබනික රසායනයේ ඉඳලානේ මේ මහා මධ්‍යසාර ගමන අපට එන්නුනේ නේද? එක අතකින් පරිවර්තන මට එපා වෙලා ඕර්ගනික් කෙමිස්ට්‍රි එපා වුණ එකත් හොඳයි. මං ඔබට කලින් කිව්වා වගේ මගේ රුධිරයේ, මගේ සිරුරේ සාමාන්‍ය මධ්‍යසාර සාන්ද්‍රණය වැඩි ඇති. ඒ නිසා තමයි මං ඕනෑම බීමත් සබාවක කිසිදු ප්‍රශ්නයක් නැතිව සැරිසරන්නේ. අවර්ණ නැති පැණි බීමක් බිවී හිටියොත් ඔහුණ කෙනෙක් හිතන්නේ මම හොඳ ගාන්ට බීලයි කියලා. මේ සම්බන්ධ මගේ අත්දැකීම් රොත්තක්ම තියෙනවා, පස්සේ ඔබට කියන්න. මධ්‍යසාර සම්බන්ධයෙන් අනෙක් අයත් එක්ක මගේ අත්දැකීම් ඔස්සේ හිතුවම හරිම සොඳුරු වගේම අමිහිරි සිද්ධි පවා නැත්තේ නෑ කියලා කියන්න වෙනවා. මේ විෂය සම්බන්ධයෙන් සියලුම බහුරු කෝලම් නන්දන දැකලා ගෙදරට ඇරලවන්න උණු වෙලාවට මුයින් නොබැන ආතුරයන්ගේ නෑහිතයිෂින් ආතුරය බාරගනිද්දි නොබීපු හිතකට ඇතිවෙන්නේ තරමක කනසල්ලා. සමහරක් වෙලාවට අපි එපා කියද්දි බීලා බීලා තමයි ආතුරය ඒ තත්ත්වයට පත් වෙන්නේ. සමහර රටවල්වල, විශේෂයෙන්ම බටහිර රටවල්වල, බීමත් වීම, වෙරිවීම ඉතාමත් ලැජ්ජාවට කාරණයක්, සාපරාධී ක්‍රියාවක් විදිහටයි සැලකෙන්නේ. ඒ නිසා ඔවුන්ට ඒ සංස්කෘතියම සන්නහයක් වෙනවා. අපේ ඒකේ අනිත් පැත්ත, වෙරි නොවුනොත් ෆිට් නෑ වගේ. මේ රහමෙර හරි පුදුමයි. සමහර මාතෘකා ගැන ඉතා සුහදව, විචාරශීලීව, විචක්ෂණව, ගැඹුරින් කතා කරන මගේ දන්නා අඳුනන උදවිය රුධිරයේ එතනෝල් මට්ටම වැඩි කරගත්තම කියන්නේ ඒකේ අනිත් පැත්ත. ළඟ ඉඳගෙන නම් කමක් නැහැ. වෙනත් ඈත රටක නම් මෙහි දහවල් වෙලාවට එහේ හවස, ගොම්මන ඒවා අපි දන්නේ නැහනේ. මං බලනවා මේ හොඳට කතා කරපු මිනිස්සයාට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. උදේ පාන්දර බලනකොට මෙහි උදේ, එහෙ මීවිත යාමය, හවස රාත්‍රිය. මේ තත්ත්වයට බුදුදහමේ බොහෝ විසඳුම් වගේම මේක විග්‍රහ කරලත් තියෙනවා. සිහියෙන් පසුවීම කියන්නේත් වෙනම මාතෘකාවක්. මෙහෙම බීමත් වුණාම පිරිමියෙක්ව කොහොමද බිරිඳට හිතෙන්නේ? කොහොම බීමත් වුණාමද? එක දවසක් නෙමෙයි, හැමදාම පහන් කණු යට. මේ ගීතය ගැන හරි වැරදි පෙන්වා දෙන්නත් ඕන. වෙබ් අඩවියේ YouTube ධාරාවේ එක ඉදිරිපත් කිරීමක තියෙනවා මෙහෙම. මේ මහින්ද අල්ගමගේ රචනයක්. ඉන්පස්සේ අදහස් වල තියෙනවා මේක සුනිල් ආරිරත්නගේ, හැබැයි තනුව අල්ගමගේ කියලා. ඒ අල්ගම කොමත් මහින්ද නෙමෙයි. ඒ අල්ගම සංගීත කරපු අල්ගම තමයි අපේ නෑතුණු වටිනා සංගීතඥයෙක් වුණු ලයනල් අල්ගම. මහින්ද අල්ගම කියන්නේ රුක් අත්තන මල්ල මුදුනේ වගේ ගීත ලියාපු හොඳ ගීත රචකයෙක්. හැබැයි මේ ගීතය ලියපු රචකයා නෙමෙයි. මේ ගීතය ලිව්වේ සුනිල් ආරියරත්න. මේ ගීතේ අමයුරු තනුව හැදුවේ සරත් බාලසූරිය. ඔහු අද අපේ අතර ඉන්නවද, කොහේ ඉන්නවද, ජීවිතෙන් සමුගෙනද කියලවත් අපි අඩුම තරමේවත් දන්නේ නැහැ. ඔහු සංගීත අධ්‍යක්ෂණය කරලා සුනිල් ආරියරත්නගේ ගීත හතරක් ඈත අතීතයේ ජෙම්ටෝන් ලේබලයකට නිර්මාණය කළා. අපේ ගීතයක් තියෙනවා එතන. අනිත් ගීත එකක් මතක නැහැ, දෙකක් මතකයි. එකක් තමයි නන්දමාලිනීගේම අනේ මස්සිනේ මෙන්න බලන් මං එනවෝ කියන ගීතේ. අනික තමයි මල්සිනා පවන් සලා කියන ගීතය. සරත් බාලසූරිය තමයි සංගීතවත් කළේ. ඔබ දන්නවද නාලිනී රණසිංහත් අබේවර්ධන බාලසූරියත් ගයන මලවුන්ගේ නගරේ ඔබයි හමුණා ගීතයත් සරත් බාලසූරියගේ. මිනිසු රහමෙරට ඇබ්බැහි වෙන කාරණා මොන තරම් තියෙනවද? ප්‍රථම ප්‍රේමයේ වියරු විප්‍රයෝගය නිසා සිහිසුන් කරගන්න මිනිස්සු ඔබ දන්නවද? මේ එබන් දෙකුගේ බිරිඳක්. සංවේගයේ දල රළපෙළ කලඹල, සංසාරයේ ප්‍රාර්ථනා වලල්ලා දාලා, සංග්‍රාමයේ පැරදුණු සෙබලකුවාගේ සන්තානයේ සොව බිය සැක මතු කරලා ඔබේ සිරුර දවන්නේ, ඔබේ දෑස දකින්නේ ප්‍රථම ප්‍රේමයේ ස්වප්නයද?
See you.